තවත් ප්‍රශ්නයක් තියෙනවා. එක්තරා මහත්මයෙක් රූපවාහිනී වැඩසටහන් වලදී ධර්මයේ දේශනා කරන ශෛලිය වහන්සේගේ ශෛලියට බොහෝ දුරට සමානයි. දැන් ශෛලියට ශෛලිය සමාන නැද්ද? ගතියට ගතිය සමානයි කියන එක ගන්න එපා. ඒකයි වරද්ද ගන්න තියෙන්නේ. විවිධාකාර ශෛලියන් සමානයි, ශෛලියන් සමානයි, ඒවට වැඩිච්ච හැනිච්ච එක එක නයි ගති ලක්ෂණ. එහෙම ස්වභාවයකට තියන වෙන ඒක ක්‍රියාකාරකම් පුරුදු කරපු ඒවා. ඒ පැත්තට නැඹුරු කටයුතු කරපු ඒවා තියෙන විශේෂත්වය. නමුත් ගති ලක්ෂණ වලට ගති ලක්ෂණ එහෙම සමාන කරන්න බැහැ. ඒකත් ඉස්සෙල්ලා හිතා ගන්න ඕනේ. ඒක තව කෙනෙකුට හොයන්නත් බැහැ. ආසයන්සය ඥාන බුදුරයන්ව හන්සේ තමයි දන්නේ. ආසේ වෙච්ච ආසේ වශයෙන් අනුසේ වශයෙන් තිබෙන්නාව කෙලෙස් මතුවලා තියෙන කෙලෙස් වල ස්වභාවය මේකයි. මොකට මතුවෙන් දරගුණා කියන මතුවෙන්නේ මෙන්න මේ මට්ටමටයි. ඒ මතුවීමේ හේතුකාරකයේ අභ්‍යන්තරින් තව හැඳිලා තියෙන අනුසේ වශයෙන් තියෙන මෙන්න මේ මට්ටමයි. ඒ ගති දකින්නේ ලෞතරා බුදුරයන් වහන්සේ ගති වල ස්වභාවය සමාන කරන්න වෙන වෙන කෙනෙකුට බෑ. ඒ නිසා අපි එක්කෙනෙක් සමාන අනික් කෙනා කියලා අපිට කරන්න බැරි එකක් ඒක බුදුන් වහන්සේ දේශනා කරනවා. පුද්ගලික විවේචනය හෝ පුද්ගල වෙනස්කම හෝ බලන් යන්න එපා සමග වැඩි කරගන්න කියලා. ඒ කරනා නම් මා හෝ මා වැන්නේ කර කරන්න බෑ කියලා දේශනා කරනවා. මා වැන්නා නම් බුදුන් වහන්සේට අසමහා බුදු පියාණන් වහන්සේ නමක් නෑ. තව කෙනෙක් ඒක සමත් නෑ. ඒ නිසා අපි පුද්ගලින්ද පුද්ගලත්වයෙන් සම කරලා කතා කරන්න නැතුව නිහඬව අපි වැඩි කරගන්න බලන්න ඕනේ. මේ නමුත් කර්ණීය මෙත සූත්‍රයේ අදහස පරස්පරයි කියලා පෙන්නා කියනවා. ඒක එහෙම තමයි එක එක විදිහ තියෙනවා. නමුත් කොයි ක්‍රමෙන් හරි අපි දකින්න ඕන පැත්තක් තියෙනවා. අපි පුද්ගලයා කියන එක නෙමෙයි අරගන්නේ. මම කිව්වලත් නෙමෙයි කෙනෙක් ගන්න. තව කෙනෙක් කිව්වලත් නෙමෙයි ගත යුතුයි. හැමදේම එක විමර්ශනය කරන්න ඕනේ. මෙන්න මේ විමර්ශනය කළා බලනකොට අපිට පේන්න පටන් ගන්න දේවල් තියෙනවා. මේක මෙන්න මේ හේතුවල ධර්මානුකූලයි. මෙන්න මේ හේතුවල රාගක්ෂේත, දේශක්ෂේත, මොහක්ෂේත හේතු වෙනවා. මෙන්න මේ දැකගැනීමේ හැකියාව බෞද්ධයෙක් වශයෙන් ප්‍රගුණ කරගන්න ඕනේ, සකස් කරගන්න ඕනේ. දහම් විමර්ශනය කරන ක්‍රමය ඒකයි. ඒව ටිකක් කල් කරගෙන යනකොට සමහර හොඳට පැහැදිලි වෙන පටන් ගන්නවා. මේවා හීන දහම්, මේවා මධ්‍යම දහම්, මේක ප්‍රණීත දහම් කියලා මේ ක්‍රම තෝරා ගන්න හැකියාව ලැබෙනවා. අන්න එතන සතර සතිපට්ඨානිය වළඳ පුළුවන්කම තිබෙන්නේ මුලින් දහම් අහගෙන තේරුම් අරගෙන ඔය ටික කරගෙන යනකොට. අන්න එතකොට අපි දැන ගන්න පුළුවන් එක එක කෙනා එක එක විදිහට කියන්න පුළුවන්, අර්ථ දෙන්න පුළුවන්. සමහරවිට දෙයාකාරයකින් අර්ථ දෙන්න පුළුවන්, සමාන අර්ථයක් වෙන්න පුළුවන්. ජනෙල් පියන් දෙකක් තියෙනවා. එක්කෙනෙක් කියනවා එක පියනක් කැරලන්න. තව කෙනෙක් කියනවා එක පියනක් වහලන්න. දැන් ඇරලානි කියලාම එක්කෙනෙක් කියනවා වහලානි කියලාම එක්කෙනෙක් කියනවා. එක්කෙනෙක් එක පියනක් කැරලා. අනික කෙනා කියනවා නෑ එක පියනක් වහලා. මේ දෙකම බලගහම මොකක්ද වෙනවා තියෙන්නේ? අර එක පියනක් කරලා තිබුණ එකේ අර්ථයම තමයි එක පියනක් වහලා කියන පියන් දෙකක් තියෙන දරිණක කිව්වොත් සිද්ද වෙයි. ඉන් දෙන්න දෙවිදියට කිව්වත් වෙලා තියෙන එකම දේ නේද? අන්න ඒ වගේ මේ ධර්මයේ ගැන විවිධාකාර ප්‍රවලි පෙන්වන්න තැන් තියෙනවා. දැන් මේක තමයි අධ්‍යනගන්න එක්තරා හාමුදුරුවනි. සෝවාන් පුද්ගලයා කවුරු වාගේද කියලා සෝවාන් වුණා කියලා ගන්න දැනගන්න තියෙන එකෙන් අහන්න ඕන කියලා. එහෙම තමයි සෝවාන් ඵලයට පත් වුණ බවට ප්‍රතිඥා දෙන්නේ. එහෙම පුළුවන් දන්න අයගෙන් අහනවා ඒ කොහොමද සෝවාන් පුද්ගලයාගේ ස්වභාවය? යා මොනවද දැනගන්නේ? මෙහෙම අහනවා. අහනකොට එක්කෙනෙක් කියනවා මේ පංචස්කන්ධයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැකලා ඒක හරියටම සැක නැතුව දැනගත්තාම යාක ලෝකයේ පිළිබඳ තියෙන ආශාවක් ඇලීමක් නැති වෙලා යන තත්ත්වෙට පත් වෙනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් උනේ. ඒ සෝවාන් පුද්ගලයාගේ ලක්ෂණයක් කියලා එකෙනි තමන්ගේ වැටහිම කියේ. තව කෙනෙක්ගෙන් ගිහිල්ලා අහන. එයා කියන මේ ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි, පඨවි ධාතුවයි දෙකෙන් හැදිලා තියෙන ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම එකක් නිසා හරියක් ඇති එකක් නෙමෙයි. ඕක වැටුණාට පස්සේ මේ ධාතු හතරත් එක්ක තියෙන ලෝකේ තියෙන බැඳීම අත්හැරෙන අදහතන අල්ලගන්න දෙයක් නෑ කියලා වැටහෙයි. මෙන්න මේ මූලික වැටහිම ආවනම් එයා සෝවාන් කෙනෙක් කියලා එකෙනි කියේ. තව කෙනෙක්ගෙන් අහන. එයාගේ නම චක්කායතන, සෝතායතන, රූපායතන, ඒ වගේම සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, ජීවආයතන, රසායතන, කායආයතන, පොට්ටබ්බායතන, මනආයතන, ධර්මආයතන මේ ආයතන හය අනිච්ච දුක්ඛ අනාත්ම ගොඩවල්. ඔය ආයතන හයත් එක්ක වැඩිලා හැදිලා හිටන් ලෝක සත්‍යය හැවිසරනවා නම් ඒක හරයක් ඇති එකක් නෙවෙයි කියලා වැටහෙනවා. මේ වැටහීම නිසා සත්‍ය ඒකයි, ඕවා හොඳයි කියලා ගන්න එක බොරුවක් කියලා වෙන ක්‍රමයකින් කියනවා. ඉතින් අර අහන්නේ කරන්න හරි බුදුමයා කිව්වා. යකෝ මේ කෙනෙක් අහපම මේ ස්කන්ධ මොනවාද ගැන කියනවා ඒ වැඩක් නැහැ කියලා. අනික කෙනෙක් මේ හතර ධාතු වගේ අනික කෙනෙක් කියනවා මේ ආයතන ගැන. ඉතින් ඔහොම එක එක නායක එක විදිහට කියනවා. දැන් ඉතින් එකිනෙක අදහසක් එක පරස්පරයි කියලා හිතෙනවා. එක විශ්වාසයක් ඉතින් ඔය අහලා කියලා බුදුරන් වහන්සේලාට කියලා අහනවා. දැන් උන්වහන්සේ විවිධාකාර ක්‍රම වලින් යමක් අවබෝධය ලබා දෙන දක්ෂ නිසා පූර්ණ නිසා මහා ඔබ කෑල ගහ දැකලා තියෙනවද කියලා හෙව්වා. ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා. යම් කෙනෙක්ගෙන් අහනවා ඔබ කියලා කෑල ගහ කොහොමද කියලා. කෑල් ගහේ හැටි කියන්න. එක්කෙනෙක් කියනවා ඒක දාහත්‍ය කණුවක් වායි කියලා. දැවිච්ච ගහක දැවිච්ච කණුවක් වායි. පතුරු පතුරු තියෙනවා, කළු වෙලා තියෙනවා. එහෙම කිව්වොත් ඔබ මොකද හිතන්නේ? ඒ කෑල ගහේ කඳේ හැදින්නේ. එයා කෑල ගහ දැකලා තියෙන නිසා කියනවා. කඳ එහෙම එකක් නිසා මෙයා දැකලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. තව කෙනෙක්ගෙන් අහන කෑල් ගහ දැකලා තියෙනවා. දැකලා තියෙනවා කොහොමද? ඒකේ මල් පිපෙනවා මස් ඇදලි එල්ලිලා වගේ තියෙනවා. ඒක නම මොකද කියන්නේ? මේ කෑල් ගහේ මල් පිපෙනාම එහෙම තමයි. එහෙනම් යා කෑල් ගහ දැකලා තියෙනවා මම ඒකෙනු දිගමනේ කරන්නේ. තව කෙනෙක්ගෙන් අහනවා කියලා කෑල් ගහ දැකලා තියෙනවා. දැකලා තියෙනවා කොහොමද? ඒක කරල් හැදිලා ඉතම මෝරලා ගියාට පස්සේ පතුරු පතුරු තියෙනවා මේ වගේ දිග පතුරු කළු බෙටි වගේ. එහෙනම් කළු තල වගේ මෙහෙම පතුරු එල්ලිලා තියෙනවා. ඉන් කැල ගහේ පතුරු වෙලා තියෙන එහෙමයි මල් පිවිලා හිටන් ගිත් කරල් හැදිලා කරල් කුකුල යනකොට මෝරල යනකොට තියෙන්නේ එහෙම. ආ එහෙනම් මේ කැල ගහේ ලක්ෂණය තමයි කිව්වේ කියලා එකක් පිළිගන්න. දැන් තුන් දෙනා තුන් ආකාරයකින් කියනවා. තව කෙනෙක්ව තව ආකාරයකින් කියනවා. මේ ඔක්කොම කිව්වහම කැල ගහ දන්න කෙනා දන්නවා මෙයා කැල ගහ දැකලා තියෙන වට හොඩුවාවක් හරි. අන්න ඒ වගේ උඹට ඔබ සෝවන් ඵලයේ තේරගන්න බැරුවාට. සෝවන් ඵලයේ කියන්නේ මොකද්ද කියලා යථාර්ථය දැනගත්ත කෙනා. ඉස්කන්ධ වශයෙන් කිව්වා, ධාතු වශයෙන් කිව්වා, ආයතන වශයෙන් කිව්වා, පරිත්‍යාග උපන්න වශයෙන් කිව්වා, මේ කොයි ආකාරයෙන් හරි එක එකිනෙකට වැටහිච්ච මේ ලෝකේ වැටුණා. ලෝකේ අසාරයි කියන එක අපි යථාර්ථයෙන් දැක්කන. ඒ ධර්මයේ වැටුණා නම්, ඒ ධර්ම දර්ශනය තුළින් ඔහු සෝවාන් කියන නිගමනය කරගන්න. ඒක දින් ඔබට හොරා ගන්න බැරි වෙනවා. ඔබ ඒක දන්නේ නැති නිසායි, දත්තේ නැති නිසා කියලා අර විසුණු හතරේ පෙන්නේ. අන්න ඒ වගේ මේ එක එකනා එක එක විදිහට කියනත් අපි දැන් ওই ධර්මයේ ගැන විග්‍රහ කරන්න දන්නේ නැත්නම් අපි ඒ ගැන හොයන්නේ නැතුව අපි බලන්න ඕන ලෝකෙට අයිති කොටස දැනගන්න අපිට හොඳට වැටහෙන ලෝකයක් ලෝකේ වැටහෙන ක්‍රමයක් අරගන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටිකේට අයිති හරිය වැටහෙනවා නම් ඕනනම් ලෝකෙට අයිති සවදයක් තියෙනවාද කියලා ওই ටිකත් අනු විමර්ශනය කර කර යන්න පුළුවන්. එහෙම යනකොට රූපස්කන්ධයේට වේදනා ස්කන්ධයේට සංඥා ස්කන්ධයේට සංඛාර ස්කන්ධයේට විඥාන ස්කන්ධයේට අයිති නැති ලෝක කොටසක් මෙන්න කියලා පෙන්වන්න එකක් නැති බව තමන්ට වැටහෙන දවසක් ඉන්නවා. කොච්චර පරික්ෂණ කළා කොච්චර හෙව්වත් ওই ස්කන්ධ පහෙන් අහගෙන තවත් කැලලක් මෙන්න මේක ඔකට දාන්න බැරි නේද ඉතුරු වෙන එකක් තියෙනවා කියලා පෙන්වන්න ලෝකෙ තුල නැහැ. මේක කරමු. ධාතු වශයෙන් ගන්න. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතුක ධාතු හය කොටසකින් විග්‍රහ වෙනවා. ඔය හය කොටස අහක් කළා මෙන්න මේක ඇහලා ඔයකට අඩංගු නෑ කියලා පෙන්නන්න එකක් නෑ. කොහෙලා බලද්ද ධාතු හයට ලෝකේ අරන්නේ. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, ජීවා ධාතු, රස ධාතු, ජීවා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු කියලා 18 ධාතුව කියලා බෙදෙනවා ලෝකෙ. ඉන් 18 ධාතුවට අරගෙන බලාගෙන ගියාම මේ තුලින් මේකට හක් වෙච්ච එකක් ලෝකෙටයි කියලා පෙන්වන්න තව ඉතුරු වෙච්ච එකක් නැහැ කියලා ඒ ක්‍රමෙන් දකින්න. ඒ ලෝකෙට අයිති සියල්ල දකින්න ක්‍රම. මෙන්න මේ ආකාරයෙන් ආධ්‍යාත්මික බාහිර සියලු ලෝකෙට අයිති එක දකින්න. දැන් මේක ක්‍රමය. තව ක්‍රමයකට මේ ආර්ය විනී ලෝකයක් වෙන්නවා. ඔය කිව්ව සියලු ලෝකෙම ආරි විනී ඔක ඔක්කොම එකතු කරලා හිතා මේ තමා තුළම ලෝකයක් වෙන්නවා. රූපකාමයයි ශබ්දකාමයයි ගන්ධකාමයයි රසකාමයයි පොට්ටබ්බකාමයයි කියන පංචකාමයේ එකතු කරලා ඕක හිතෙන් දරදරා ඉන්නවා. මෙන්න මේ පංචකාම සංඛ්‍යාත ලෝකයන් මේ ආරි විනී ලෝකය. තවත් කෙටි ක්‍රමයකින් ඥානවන්තීට ගෝචරේ ලෝක ක්‍රමයක් කියලා. ඔය ටික නිසා තමයි අර කියන ඔක්කොම ඉස්කන්ධ පහල්ලන්නේ තෝ එහිඳ. අර හය ධාතු වල කිව්ව හැටි අල්ලන්නේ තෝ එහිඳ. 18 ධාතුකින් පෙන්නපු ලෝකේ අල්ලන්නේ තෝක හිඳ. 12 ආයතනයන්ගෙන් පෙන්නපු ලෝකේ අල්ලන්නේ තෝක හිඳ. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා වර්ණ කියන මේ ටික පස්සේ යන්නේ සොයන්නේ ඔය පංචකාමී මුල් කරගෙන හොරෙහින් මෙන්න මේ විදිහට දැනගත්තාම එහෙනම් ඕකේ මුල් ලෝක ධාතුවක් තියෙනවා ඒක තමයි කිව්වේ පංචකාම සංඛ්‍යාත ලෝකේ ඉතින් මෙන්න මේ විදිහ දැනගත්තාම ලෝකේ කියන එකේ හරයක් තියෙනවා ඒක හැටි කොහමද ඒ ලෝකේ ගොඩනගන්නේ කොහොමද ගොඩ නැගිච්ච එකද සදාතනික එකද නැති එකද ඉමේ හටගත් එකද පරිවේශනය කරගෙන යන බුධාම් පරිවේශනය බුදුරණන් වහන්සේ දේ සරන් කරලා තියෙනවා ටික බලා ගන්න එහෙනම් ඉමේ හටගත් දේවල් ලෝකේ නැහැ සදාතනික පවතින එකක් ලෝකේ ඇතුළෙත් නැහැ එහෙනම් හේතුඵල ධර්ම වාදයෙන් හේතුවකින් හරකට ඵල ධර්ම ලෝකේ විද්‍යාමාන වෙනවා එහෙනම් හේතුවක් නිසා ගොඩ නැගිලා හේතුවගේ ශක්තියෙන් පවත්වාගෙන යන පැවැත්මේ ශක්තිය ගෙවෙන්නේ ඒ නිසාම ගෙවෙන මොහොතක් ගන්නෙ ගෙවෙද්දි ගෙවෙන්නේ නැවතත් ඒක පවත්වන හේතුව නැති නිසා විපරිණාමයටපත් වීමේ ක්‍රියාවලියක් ගොඩ නැගෙන්නේ හේතුව ගෙවිලා වුණා ඵලයක් පවතින බැරි නිසා හේතුව ගෙවීම ඵලය නිරවද වෙන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයන් ලෝකෙ ගොඩ නැගිලා තියෙනවා ඔය ක්‍රමයේ දකින්නවා එහෙනම් ඒක ධර්මතාවය කියලා දකින්නවා ওই ධර්මතාවය වෙනස් කරන්න පුළුවන් සමතේ කිසිම සත්‍යයක් නැහැ කියලා දකින්නවා ඊටම සත්‍යයට ඔය ලෝක ධර්මතාවය වෙනස් කරන්න බෑ. අනිත්‍ය ලෝකෙ නිත්‍ය කරන්න බෑ, දුක්ඛ ලෝකෙ සුඛ කරන්න බෑ, අනාත්ම ලෝකෙ අත්ථ කරන්න බෑ. ඔය කියන කාරණා ටික සත්‍යයට කරන්න බැරි ඒවා. ඒ නිසා මේ ලෝකෙ අත්තක් මුල්ලක් නැහැ මොන තැනක මොනවා පෙන්නුවා. එකම දෙයක්වත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකකින් අහකට ගන්න බෑ. ඒ ධර්මතාවයෙන් පිට තව තත්ත්වයක් ළඟ පෙන්නන්න පරිවර්තනය කරලා පෙන්නන්න බෑ. මෙන්න මේ කියන කාරණේ හරියට තේරුම් ගත්තහම එයා දකිනවා එහෙනම් මේ ලෝක ධර්මතාවය කියන්නේ මේකයි එහෙනම් ලෝකය කියන්නේ ඕකයි ඉතින් මේ ලෝක ධර්මතාවයක් ඇති ලෝකේ නිකන් හටගන්නේ නැහැ හේතුවකින් හටගන්න ඒ හේතුව අහම්බෙන් හටගන්න එකක් නෙමෙයි ලෝක සත්‍යයම ඇලීමෙන් බැඳීමෙන් යුක්තව බලාපොරොත්තුවක් ඇති කරගෙන කරන ශක්තියක ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි ලෝකේ හටගන්නේ. හේතුවකින් හටගන්නවා කියලා දැක්ක ඉතල ඔය ටික ලොකුවට දැනගන්න පස්සේ තීක්ෂණ නුවණ එනකොට හේතුවක් නැතුව නම් හටගන්නේ නැහැ මොකක් හරි හේතුවකින් හටගන්නේ කියලා දැක්ක. සදාතනික හේතුවක් ලෝකේ නැති බවක් දැක්කා. එහෙනම් හේතුවක් යමකින් ගොඩනැගෙන්න ඕන. කොහොම හරි හේතුවක් ගොඩනැගුණොත් ඒ ගොඩනැගිච්ච හේතුවේ ශක්තියෙන් තමයි ඵලයක් හැදිලා එන්නේ. ඒකෙන් තමයි ලෝකයක් ගොඩනැගෙන්නේ. නැත් ලෝකේ ගොඩනැගුණාම ලෝකේ ගොඩනැගුණ පළියට අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට දුක දෙන්නේ අපි ඔබ බදා ගන්න ගිහින්. ඒකත් එකයි ප්‍රශ්නේ තියෙන්නේ. බදාගත්ත ලෝකෙ අල්ලා ගන්න ගියහම තමයි ඒ පස්සේ හඹා ගිහිල්ලා අපිට දුක් විඳින්න වෙන්නේ. එහෙනම් දුකර මුල් වෙලා තියෙන්නේ ඔය පස්සේ හඹාගෙන තෘෂ්ණාව මුල් කරගෙන අල්ලා ගන්න බදා ගන්න එක. ඒකෙන් නිදහස් වුණාම ඒ දුකෙන් නිදහස් වෙනවා. ඒකෙන් නිදහස් වෙන්න නම් ඇයි නිදහස් වෙන්නේ බැරි? වටිනවයි කියන අදහස නිසා. සාරාත්ත්‍ය යුත්තයි කියන අදහස නිසා. නැ නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ? නිදහස් වෙන්නේ බැරි දෙයක් නම් බුදු පියාණන් වහන්සේ නිදහස් කරන්න පුළුවන් කියලා කියන්නේත් නැහැ, දේශනා කරලත් නැහැ. එහෙම ක්‍රමයක් ඇති නිසා උන්වහන්සේ දේශනා කළා මේ බඳු බැඳිලා ඉන්න ලෝකෙින් නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවා. උන්වහන්සේ සියලු ආකාරයෙන් දන්න දත්තයෙන් යථාභූත ඥාන සත්‍යයෙන් උන්වහන්සේ දැකලා ඉවරයි. මේ ලෝකේ හේතුවෙන් හටගත්තේ හේතුවක් නිරෝධ කරපුවාම ඒකේ වැඳීමේ නිදහස් වෙලා යනවා. එයා නිදහස් වෙන්න මොකද කරන්න ඕනේ? ලෝක සත්‍යය ඇලෙන්න හේතුව දැක්කා. අන්න බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරගෙන අපි ආරම්භ කරනවා. ලෝකෙට ඇලෙන්න හේතුවක් තියෙනවා. මොකක් නිසා? ලෝකේ වටිනවා කියන දෘෂ්ටිය නිසා. ඒ දෘෂ්ටිය ගොඩ නැගෙන්නේ මොකද? නිත්‍යයි සුඛයි ආත්මයි කියනා වූ බහැගත මුලා දෘෂ්ටියක් නිසා. යථාර්ථය මොකද? නිත්‍යයි සුඛයි ආත්මයි කියන්නේ මුලාව ඇත්ත නෙමෙයි. පරිස්සමෙන් කියලා බලන්න කවදා හරි කාලත් වැටෙයි. ඒක වටහාගෙන උන්වහන්සේ බැලුවා ඇත්ත මොකද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒකයි ඒකේ ඇත්ත. එහෙනම් කවුරු බැලුවත් වෙන එකක් උත්තරයක් එන්න බෑ. ඇත්ත ඒක නම් ප්‍රඥාව බැලුවොත් ඔය තීරණ නිසා වෙන තීරණයක් එන්න බෑ. එහෙනම් කවදා හරි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක තේරුම් ගත්තා පස්සේ ලෝකේ එහෙනම් මෙච්චර කල් ඇලිලා වැදිලා හිටියේ මේ අසාර දෙයක නේද කියලා වැටේනවා. අන්න ඒක වැටහුණු දාට ඒක පිළිබඳ චන්දරාගයක් ඇද්ද චන්දරාගයේ දුර වේ. ඒ චන්දරාගයේ දුර වේලා ගියා නම් එහි වැදිරිති විච උපාදානී නිරෝධයි. උපාදාන නිරෝධ නාන්න එක්තරා න්‍යාය ධර්මයක් තියෙනවා නිරෝධ න්‍යාය ධර්ම. උපාදාන නිරෝධ නම් භව නිරෝධ වෙනවා භව නිරෝධ නම් ජාති නිරෝධ වෙනවා ජාති නිරෝධ නම් ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සුපායාසී සියල්ලෙන් නිදහස ඔක්කොම ඉවරයි. අන්න නිවන් මාර්ගයක් වුණා. මේ ක්‍රමයේ දකින්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක තමයි කෑදවල් අහලා මේ ක්‍රමයේ තමයි දැනගන්න ඕනේ. දැනගත යුතු දහම ඒකයි. කෙලවරක් නැති දහම් තියෙනවා. එක එක වචන වල නිරුක්ති තියෙනවා, පදාර්ථ තියෙනවා. මේවා පස්සේ ගිහිල්ලා ගිහිල්ලා ඉතින් ඇවරි ඇවරි යනට වැඩිය ලේසිම ක්‍රමය ඔන්නෝ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනගැනීමට අවශ්‍ය කරන මූල ධර්මයේ තේරුම් ගන්න එකයි. නොදත් දහම් තේරුම් ගන්න බැරි විවිධාකාර මේ ධර්මයන් අත්මකද ධර්ම කිසි අචින්තියයි. ඒවා තෝරන්නේ යන්නේ නැතුව හැකි තරම් දුරට චතුරාර්ය සත්‍ය තෝරා ගන්න උත්සාහ කරන්න කිව්වා. ඒක කරන්න පුළුවන් ශ්‍රාවක ගෝචරයි. ඒ නිසා ඒ ටික බලා ගන්න උත්සාහ කරන්න කියලා බුදුරණන් වහන්සේ දේශනා කළා. ඒක තේරුම් ගත්තාට තමන්ට විමුක්තිය ළඟ පෑදිලා. ඉතින් අනිත්‍ය වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි විවිධාකාරයෙන් තෝරා ගන්න ඕනේ. ඒක තෝරලා ওই ටික තේරුම් ගත්තාම යථාබෝධී තමක පෑදේ. හටගත්ත යමක් ඇත්නා විපරිණාමීටපත් වෙලා වෙනසෙන ධර්මතාවයක් ලෝකේ තියෙනවා. හටගත් එක හටගත් ආකාරයෙන් කවදාවත් තියෙනවා. හර ලෝකේ සදාත්මික දිවිත ලෝකයක් ඔසවත් ලෝකේ ද්‍රව්‍යවත්වයක් ඇත්තේ නැහැ. අපිට හිතාගන්න දැනගන්න බැරිකමයි තියෙන්නේ. යම් කිසි කළු ගලක් පෙන්නලා නම් මේක හටගත් එක කවද්ද? අපි ඕකට ගන්න අපිට දැක්ක ගන්න නෝන නැතුවත්. ඕක සදාත්මිකයක් නෙමෙයි කියලා දැක්ක උත්මයෝ කියන්නේ. දැක්කේ නැති නිසා ඔකේ මුල කියන්නේ වැය කියලා තමයි නිගමනය කරන්නේ. කළු ගල ආරම්භුනේ කවද්ද කියලා ඇහුවා. ඔය ගල් පරවතයක් වෙන්නලා. ඉතින් අපිටම කියන්න බෑ. ලෞකික විද්‍යාවෙන් කියන්නත් බෑ. ආරම්භ වෙච්ච දවස. ඒකේ ගෝචර නැහැ. නමුත් ඒකේ ගෝචර නැති දිවස කියලා එකක් තියෙනවා. අතීදස ඥානීය කියලා එකක් තියෙනවා. අන්න ඒක පහළ වුණා. මේ ලෝකේ ආරම්භයක් පටන් ගත්ත කාලයක් ගැන විග්‍රහ කරලා එවන ඒ හටගත ක්‍රමයක් වෙන්න මෙන්න මේ ක්‍රමයට මෙච්චර කාලෙකට ඉඳලා මේ කළු ගල පහළ වුණා. හැදුනේ මෙහෙමයි. මෙන්න මේ හේතුව. ඒකත් කියේ. ඒක මෙන්න මෙච්චර කාලයක් මෙන්න මෙහෙ විපරණාමයටපත් වෙලා දිර දිගා ගිහිලා මේක ඉවරෙන්න මෙච්චර කාලයක් යනවා. ඒ කාලෙට අවුරුදු කෝටි මෙච්චර කාලයක් යන මේ ගලත් දිරලා ඉවරයි. ඒක කියන්නත් පුළුවන් ඒ ඥානීය තියෙනවා. ඉතින් එහෙම නැතුව මේක නිගමනය කරගන්න සාමාන්‍ය ලෝකයේ තිබෙන යම් කිසි යන්ත්‍ර සූත්‍ර ක්‍රම විද්‍යා ක්‍රම දක්ෂවාදී ඒකයි කාරණා. ඉතින් ඒ නිසා අපි එකක් දකිනවා. හටගෙන තියෙන හැම දෙයක්ම විපරිණාමයටපත් වීම කරා යන හැටි දකිනවා. එක ආකාරයෙන් නොපැවි වෙනස් වෙන ආකාරයටපත් වෙන බව දකිනවා. ඒක බුද්ධියෙන් ගෝචරයි. පරණ නොවන දෙයක් ලෝකේ නැති බව පැහැදිලිව පේනවා. අර කියන ගලක් දිහා බලපුවා ඒකේ වෙනසක් පේනවා. ගලේ උඩ තියෙන හරිය නියපොත්තෙන් සීරුවක් පොඩ්ඩක් කුරුටු ගාලා ගන්න පුළුවන්. කබොක් ගල්වා. මොන හරි පොඩි යකඩ කැල්ලක් අරන් හිම සූරපුවාම උඩ ටික උල්ලි කන්නේ අපි සීරුලා එනවා. වැඩියෙන් දිරපුවා. ඊට පස්සේ තව ටිකක් යමු හයියෙන් තට්ටු කරනකොට බාගෙට දිරපු ගල හම්බෙයි. ඊට යට කළු ගල පද කළු ගල හම්බෙයි. කලාව කළු ගල් කාලක් අරගෙන ඔක හරස්තලයේ බැලුවොත් එහෙම හරස්කල බැලුවොත් ඒකේ වෙනා කොටසේ කොට හදලා දීලා තියෙන කොටසක් හරියට උඩ පස් වාගේ වෙච්ච කොටසක් ගුරු ගල් වාගේ ස්වභාවයේ කොටසක් ඊටපස්සේ මෝරගු නැති නිකා ලපටි වෙච්ච කළු ගල් නැන්නා ඉක්මනට ලේසියෙන් කැඩෙන මට මේ කළු ගල් කොටසක් තද කළු ගල් කොටසක් මේ ආදි වශයෙන් අපිට දකින්න ලැබෙන ඒ වෙනසක් වෙලා තියෙනවා හොඳට පැහැදිලිව පේනවා. එනකේ දිරන්න පටන් ගියේ. අනුපිළිවෙලින් දිරාගෙන යනවා. ඒකත් දකින්න. එන එකාකාරයක ගලක්වත් පවතින්නේ නැහැ. ඒකත් වෙනස් වෙනවා. එන වෙනස් වීමේ අවසානය මොකද්ද? ඒක නොපෙනී යනකම් සම්පූර්ණ ඒ தත්ත්වය වෙනස් වෙලා යනකම් පරිවර්තනලා ඒ නමින් කතා කරන්නේ බැරි දවසටපත් වෙලා කෙලවර වෙන එක. නැන ගලේ මරණේ. ඒකත් ඒකයි. ඉතින් එයි මෙහා තියෙන මේ ශරීර වෙන දේවල් වල ඉරාම ලේසියෙන් ඔබ සිද්ධ වෙනවා පේනවා. හටගත්ත දේවල් විපරණාමයට පත් වෙලා වෙනස නැහැ. එහෙනම් මේ ලෝක ධර්මතාවයේ මේක නේද කියලා යම් දවසක තේරෙන්න පටන් ගන්නවා. මේ ධර්මතාවයෙන් ඉක්මගිය හටගත්ත දෙයක් ලෝකේ නැහැ. හටගත්ත යමක් ඇතනම් මෙහෙම විපරණාමයට පත් වෙලා වෙනසීම උරුම කරගත්ත දේවල්. ඒව තමයි ඒවැ ස්වභාවය. එහෙනම් එහෙ මෙහෙකට මම කිව්වන මම කියන්න පුළුවන් ඒක වෙනසෙන දවස වෙනකම්. එහෙම දෙයකට මගේ කිව්වන ඒක වෙනසෙනකම් මගේ කියන්නේ. කවදාවත් මම කරගන්නලත් බෑ, මම කරගන්නලත් බෑ, මම කියවට වෙනසීම නතර වෙන්නේ නැත්. ඒක විපරිණාමයෙන් නතර වෙන්නේ නැත්. එහෙනම් මෙහෙම දෙයකට මම කිව්වල මගේ කිව්වල මම වෙන දවසක් නෑ, මගේ වෙන දවසක් නෑ. ඒක අපි අදහසක් විතරයි. එයින් හැර දෙයක් ඕකේ නෑ. ඔන්න ඔය ටික දැක ගන්න. මම කිව්වල මම වෙන්නේ නැති, මගේ කිව්වල මගේ වෙන්නේ නැති. අපි එක්තරා මට්ටමක හිතාගෙන ඉන්නවා. මම වාගේ කරන්න පුළුවන් කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි කියලා මෙහෙම දැක ගන්න ක්‍රමයක් තියෙනවා. ඔන්නේ ටික හරියට තේරුම් ගියේ දවසක. මමයි මගේ කියන දෘෂ්ටියෙන් අහක් වෙනවා මිසක් හරයක් නැති ලෝකයක් පස්සේ ගිහිලා කවදාවත් හැමසමක් ලං ගන්න බෑ කියලා. ප්‍රඥාවට ගෝචර වෙන දවසක් එනවා. අන්න එදාට මොකද කරන්නේ? එහෙනම් එහෙම ටිකක් පස්සේ කොච්චර කාලයක අනන්තයේ පටන් ආවා. හැවටුණා මිසක් කවදාවත් සෑහිලා නැහැ කියලා දකිලා. සැනසුම හොය හොයා හැවටුණා. පැවතීමෙන් දුක් විඳ බලාපොරොත්තු නැතිම ඉදිරියට මායාවක් මතු කරලා පෙන්නලා ගිහිල්ලා ගියා. මලවලන් රූපයක් දැක්කා. තව පහලක් දැකපන් කියලා දැන් අදහසක් තියලා ඒක ගිහිල්ලා ගියා මිස සැනසු මැදිලා ගිහිල්ලා ගියේ නැහැ. දැන් තව පහලක් දකින්නකන් අසහනය. මලවලන් එක පිටරේන කොච්චර හරි. නැවත දැක ගන්න ඇත්නම්. නැවත දැක ගන්න කොහොමද කරන්නේ? යලි ක්‍රියාදාමයක් ගොඩනගලා අවශ්‍යකම පසුතලයක් හදන්න ඕනේ. ඒ පසුතලයේ ඒ ක්‍රියාදාමයක් එක්ක ගෙවිලා ගියා ඉවරයි. නැවත දැක්කහම දැන් දෙපාරක් දැක ඇතිනේ. එහෙම එකක් ඉන්නේ නැහැ. නැවත බලපන්. නැවත බලපන්. අනන්ත සංසාරයේ පටන්ගෙන වටිනා ඒවා බල බල නැවත බලපන් කියන අපු අදහස තව වෙනකන් ඉවරලා නැන්නා. තවත් මොකද තියෙන්නේ? නැවත බලක් බලපන්. නැ ආස්වාදයේ හැම වෙලේම මොකද කරන්නේ? ලෝක සත්‍යය අනාගත දුක්ඛ දුක්ඛම් කරළු දෙන වැඩ පිළිවෙත පොළොබෝලා හිටන් ලබන්න හදන උට කෙවිලියක්. ප්‍රියයි මනාපයි කියන උට කෙවිලකින් ආයි ටිකක් හොයාගන්න. මනවරණ සද්දයක් එනවා. ප්‍රියවන්ත සද්දියාව කෙවිලක් ගියා. නැවත ආපා. නැවත නැවතත් ආපා. ආස්වාද ගැනීමට දුකට මෙහෙයවන. නමුත් ආස්වාදයේ වැඩිලා ඉන්න නිසා වටනවා කියන නිසා ඒකෙන් විදින දුක සිහියට ගන්නෙ නෑ, සිහි කරන්නේ. ඒක සැනසෙල්ලක් හැටියට ගන්න. මගේ වාසනාවක් ආයි සැරයක් අර වගේ ආස්වාදයක් ලබන්න වැඩ පිළිලක් හම්බෙච්ච එක. වැඩ පිළිල ඒකාන්තයෙන් දුකයි. නමුත් අර බලාපොරොත්තුෙන් වහනා දුක. ඔය ආකාරයෙන් ලෝක සත්‍යයට පේන්න තියෙන දුක ආස්වාදයේ නිසා වැහෙනවා. ආස්වාදයේ මත්වීම නිසා වැහෙනවා. මෙන්න මේ නිසා දුක ආර්ය සත්‍ය ලෝකයට වටහා ගන්න අමාරුයි. එදා කියන දුක පිරිසිද දැනගන්න කියලා. පිරි භාවයකවත් ප්‍රිය භාවයේ සිඳින්න ඕනේ. මොකේද? දුකේ නෙමෙයි. ප්‍රිය භාවයේ තියෙන්නේ සැපයි සැපයි කියන එක. අන්නේ සැපයි සැපයි කියන මායාව හිඳලා දාපු තර පිරිසිඳ. පිරිසිඳ තර දුක වෙන්න පටන් ගන්නවා. ප්‍රිය භාවයේ වැහිලා තිබිච්ච දුක එදාටයි වෙන්න පටන් ගන්නවා. එදාටයි දුක ආර්ය සත්‍ය මත වෙන්න පටන් ගන්නවා. එහෙනම් ලෝක සත්‍යයද? ප්‍රිය භාවයේ වහපුහම දුක වෙන්නේ. දුක වැහිලා ප්‍රියභාවයෙන් හැමිලිය වහලා ගහම ඒක වෙනවා. දැන් ප්‍රියභාවයේ මායා දර්ශනයක් කියලා දැක්කට පස්සේ මර උගුලක් කියලා දැක්කට පස්සේ දුක්ඛම් බයත්තේ බයත්තේ දුක දකින්න මොනවද? දුකේ දුක දකින්නව නෙමෙයි. සැපයි සැපයි කියලා ගත්ත ප්‍රියමනාපයි කියන ඒවා දුක දකින්න. ඒවා භයානකයි කියලා දකින්න. ඔය භයානකarten ප්‍රියමනාපයේ දුක දකින්න ඕන. එතකොටයි යථාර්ථය දකින්න. ආස්වාද වශයෙන් ගෙන දෙන දේවල් තියෙනවා. ඇසුරට ගියොත් මහා භයානකයි. එහෙනම් භයානක වෙන්නේ මොකද? ඔය ආස්වාදී වෙන්නලා තියෙන්නේ විශාල ආදීනවයකට ඇදලා දවන මරවුගුල. ආදීනේ ඔපලව කොටු විලා අඬලා තියෙන්නේ, දුක් වෙලා තියෙන්නේ, ශෝක වෙලා තියෙන්නේ, අනේ අපේ විච්ඡ දෙය කියා තියෙන්නේ. ආස්වාද නැති මරවුගුලට අහු වෙලා ගිහින් කොටු වෙච්ච. ඔන්න ඔබ දකින්න ඕනේ දිගෙන් දිග. දකින්න කොට ආස්වාදයේ කියන්නේ වටිනා දෙයක් නෙමෙයි ආස්වාදයේ කියන්නේ වරවුගුලක් කියලා පේන්න පටන් ගන්නවා. අන්න එදාට වරවුගුල වල වැටෙන්නේ නැහැ කියලා අදහසක් එනවා. නදනවත් ආසාදයේ වත කියලා වරවුගුලට වැටුණා. ආයිත් නැ වැටෙන්නේ. අන්න අදහසක් එනවා. එදාට මොකද කරන්නේ? ආස්වාදයි කියපු දේවල් දින මුලාව දකින්නකොට ඒ මුලාව නිසා ගොඩනගපු මානසිකත්වය වෙනස් වෙලා යනවා. විකෘති මානසිකත්වයේ ප්‍රകൃතියටපත් වෙනවා. ප්‍රകൃති මානසිකත්වයේ දැපළන් ගොඩනගන යම් නාම රූප ධර්මයක් ඇද්ද? ඒ ප්‍රകൃති මානසිකත්වයේ බහැගෙන නාම රූප ධර්මයක් ඇත්නම් විකෘති අදහසකින් බහින්නේ නැහැ. ඒකින් ඇතිකරන සලආයතනයක් ඇත්නම් විකෘති විදිහට ඇති කරන්නේ නැහැ. එහෙනම් ආයතරයක් අරකින් අසහනකාරී මානසිකත්වයේ ගොඩනගන්න අවශ්‍ය වෙන පසුතලයක් ගොඩනගන්නේ කායික වශයෙන්. මානසික වශයෙන් දෙපැත්තේ. මෙන්න මේ නිසා උසාන්තියට පත්කලා සමාධියටපත් වෙනවා. ඒ සමාධියට සාන්තයි ප්‍රණීතයි අසහනෙන් තොරව. අසහනෙන් තොර හිතට ප්‍රඥාව යථාභූත ඥානෙ පහළ වෙනවා. එතකොට ප්‍රඥාව පූර්ණ කරගත්තාම සියලු දුක්ඛන්දරාව දෙන අවිද්‍යාවෙන් නිදහස් වෙලා සම්පූර්ණ වෙනවා. එහෙමයි යන්නේ. ඉතින් මේක එකනා වෙන්න අර්ථ කොයි ආකාරයෙන් පෙන්නුවක් කමක් නැහැ. ඉතින් අපි දකින්න ඕනේ යම් කිසි අර්ථයක් තුලින් හේතුඵල මාධ්‍යයක් තියෙනවා නම් හේතුවට අනුකූල ඵලයේ දැක්කන්න හැකියාව ලබන්න ඕනේ. මේ හේතුව මේ බඳු ඵලයකටයි. ඒක දකින්න එක පුරුදු වෙනවා හේතුඵල ධර්මයේ බලන්න පුරුදු වෙනවා. පලිතහ උපාදී දකින්නවා කිව්වෙත් ඒකයි. හේතුව මේ ආකාරයෙන් නම් මේකේ ඵලය මෙන්න මේ ආකාරෙ විදිහට. හේතුව බලුණා ඵලයේ බලු මිසක් වෙන එකක් වෙන්නේ නැහැ. හේතුව හරක් නම් හේතු ඵලය හරක් යාති. හේතු වෙන සංඛාරයේ බලල්නම් ඒ සංඛාරයෙන් පහළ වෙන පරිත්‍ථ සම්පාදක යාලි જાතිය බලල් જાති. හේතුව මිනිස් නම් මිනිස් જાති. හේතුව දෙවි නම් දේව જાති. හේතුව പ്രേත නම් പ്രേත જાති. මෙන්න මේ ආකාරයෙන් හේතුව දකින පුරුදු වෙනවා. මෙබඳු හේතුවක ඵලය මේ ආකාරයි කියේ. එතකොට අපි දකිනවා යම් જાතියක් නරක නම් ආදීනව සහිත නම් මෙන්න මේ හේතුයෙන් හටගන්න. ඒ හේතුව නැත්නම් ඒ જાතිය හටගන්නේ නැහැ. එහෙනම් යම් දාසක මම යම් જાතිකේ බාල පත් වෙන්න තියනවා නම් මේ පැවැත්ම තුළ නිකම් පත් වෙන්නේ නැහැ. ඊට අනුකූල හේතු ඇතුළු තමයි ඒ જાතිකත්වයට පත් වෙන්නේ. හොඳ හෝ නරක. ඔය ටික තේරුම් ගත්තට පස්සේ මේකේ මුල තමාලග බව දකින්න. තමාම කරන්න පටන් ගන්න වැඩපිළිවෙල නිසා ගොඩනගෙන වැඩපිළිවෙල බව දකින්න. එහෙනම් මම නිකන් බලලෙක් වෙන්නේ නැහැ කවදා වෙන්න හේතුනේ. කවදා හරි මතු කාලයක බලලෙක් වෙන්න නම් අද මල්ලඟ බලල් හේතු ක්‍රියාත්මක වෙන්න ඕන. බලල් අවිද්‍යාවෙන් බලල් සංකාර ක්‍රියාත්මක වෙන්න ඕන. මේක මහා සාගරයක් වගේ කීකේ ඉන්නවා මිස පරිත්‍ථමපාදී දාලා බලන හැටි දන්නේ නැහැ. පරිත්‍ථමපාදී දහම් තෝරන්නේ එහෙම දැනගන්න. මේ බලල්ලුගේ ස්වභාවය මොකක්ද? දැන් ඔක දැනගන්න පොඩි උපමාවක් කරන් බලන්න. කවුරු හරි ඵලයේ වශයෙන් ලැබපු වී කරලා තියෙනවා හරගෙන පැහිලා. ඒ වී කරල ගත්තට පස්සේ මේ වී කරල හැදෙන්නේ මොකේද? ගොයන් ගහක කියලා. ගොයන් ගහ හැදෙන්නේ මොන జాතියේ බීජයකින් දාපු ගම? අර කරලෙන් ඇටයක් අරලා මෙන්න මේ జాතියේ බීජයකින් කියලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ జాතියේකින් තමයි ඔය ගොයන් ගහ හැදිලා තියෙන්නේ. එයා මේ කරලබ්බාටපත් කලේ ඒ જાතියෙම ප්‍රතිඵල ගොඩක් හැදිලා කරලබ්බාටපත් කළා. ගොයන් කරලක් හැදෙනේ ගොයන් බීජේ. නැ වී බීජේ. වී කරලක් හැදෙනවා. මෙන්න මේ වගේ යම්කිසි જાතියක් හටගත්තා නම් ඒ ප්‍රතිඵලයි. ප්‍රතිඵලයේ තියෙනවා හේතුයේ ස්වභාවය. එහෙනම් බලලගේ ස්වභාවය මොකද්ද? ඌ කොහොමද ඉන්නේ? ඒක කොහොමද කෑ ගහන්නේ? ඒක කොහොමද විඤ්ඤාසාවක එකතු වෙන්නේ? බලලා වෙන විදියක් බලලා වෙන විදියක් බලලා කොහොමද හැමිලියෙම ඇඟි ඇතිල්ලේ ඤාව් ඤාව් කියේ කොච්චර හරි කුසලට ඉන්න බලන බලලාගේ ස්වභාව කොට කෑව දුනත් ඒකේ තියෙන හොඳම කෑල්ල කඳ බලයි හට දිහා බලයි දහ දාපු කෑල්ල කනවා ඥාරි දුරු ගන්න බලා සංකාරයේ මිනිහ කියලා වැඩ කරමි. එනම් මිනිස්සු මොකද කරන්නේ? කොගල කුවාසේ ඉංගලා. ওই ඉතිරි පුරුෂයෝ ඥාරි ජුරු ගගා උන්ගේ කැලල කකා උගුලේ ඉඳගෙන සගව රැඟිල්ල තමයි බලා සංකාරයේ මුල. ওই જાතිය කරගුවාම බලල් අද්දැව් දහස් ගානක් ගෙවන කෙනු. ඔය කරගත දුචරිතේ කර්ම වේගී කියලා ඉවර වෙන්නේ නැහැ. රාජවරු, සිටිවරු, ඇමතිවරු, mantriවරු මේ වගේ ඉස්සර කාලේ සිටියා. ඔයගොල්ලෝ අතර ගිහිලා ඉතින් එක එක තත්ත්වයට ආලා අතර අයින්නාගේ පැත්ත අල්ලගෙන යරු තුරු ගගා හිඟගෙන ওই දෙපැත්තේම කට්ටිය දෙපැත්තේම එකතු වෙලා හිටන් උන් අතේ දුචරිත කාම සේවයෙන් ගොදුරු වෙලා උන්ගේ තුරුලේ හිඟගෙන ගත්ත වරුද්දේ ගති ලක්ෂණේ මත කරපු දුචරිත කාම සංකාරයේ බලල් සංකාරයේ බලල් සංකාරයෙන් බලල් જાතිය වෙනඳන් පස්සේ බලල් જાතිය අදත් ඉන්නේ ඒක. ඒ ක්‍රමකටවක් තියෙනවා. ඒ සතා උපදින්නේ ඔන්න ඔය තම තම කරපු චරිත රටාවේ. ඒ චරිතයට අනුකූල සංකාරී ගොඩනැගුවොත් ඒ જાතියට උරුමයි. එන යථාර්ථයේ දැක්ක කෙනෙක් වැඩක් නැති හරයක් නැති පංචකාමයන්ගේ අසාරත්වය දැකලා පස්සේ මේ ලෝකේ වටිනවා කියන දෘෂ්ටියෙන් අහකුණාට පස්සේ හරයක් නැති දෙයක් පස්සේ අසාධාරණකම් අයිතුකම් කර කර මොනවට යනවා මොනවට ලගිනවා වැඩක් නැති දෙයක් චේතනාව පිරිසිදු වෙනවා එදා එවදු හිත ගොඩනගන්නේ එවදු ක්‍රියාකතා ගොඩනගන යම් කිසි දවාවක් තියෙනවා ඒක නිදහස් වෙලා යනවා ඒ හිත පිහිටන්නේ එහෙනම් ඒ සංකාරය නැත්නම් ඔහුට මතු බලලේ කියලා උපදින්න හේතු නැහැ කියලා දන්නවා අනු දකින්න ආකාරය සත්පාසෙ ඉවත තමයි. මහා ලූ ගති ලක්ෂණ ගන්න. මහා දුන්නේ කවුද? සත්පාස දුන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රදානයි. ඉරිසිවරු වැනි කර්ම බල දහන ආගමික නායකයෝ මේ මේ ආකාර අකුසල් මේවා කරන්න එපා. මේ ආදි වශයෙන් මේ කුසල් මේවා කරන්න. මේවා දුචාට කරන්න එපා. මේ සුචක්තිය අනුගමනය කරන්න මේ ආදි වශයෙන් ලෝකේට දහමක් දුන්නු. ඔන්න කියෝ සත්පාස බොරුවක් ඕවා වැඩක් ඇතිය නෙමෙයි ඕවා එක එකගේ වන හඳ හදාගත්ත සූත්‍රේ මොනවා කරලා හරි කවන්නේ නැකෝ ආස්වාද ඉදපන් ඉන්නක. ওই જાති අදහසක් කියලා බහයිවත දාන. දාලා උනුත් ඒ જાතියෙන් කටයුතු කරනවා. සත්පාස ඉවර දැම්මට පස්සේ උට ඇලීමයි ගැටීමයි කියන දෙකේ සීමාවක් නැහැ. ඇලෙන අවස්ථාව ආවොත් ඊට පස්සේ ඇලෙන පංචකාමීද කිසිම ලැජ්ජාවක් නැතුව බයක් නැතුව ඇලිලා ගැලිලා හිටන් ඒ පැත්ත යනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. අම්මා බලා හිටියත් එකයි තාත්තා බලා හිටියත් එකයි ඥාතීන් බලා හිටියත් එකයි වැඩිහිටියෝ බලා හිටියත් එකයි උන්ගේ ආස්වාද ලෝකේ කිසියම් ගානක් නැතුව ඇතිනම් දුක්ජග්ග මහ දුක්ජග්ගය ආස්වාදින මත් වෙනවා. ඒ වගේම ගැටීම වල වතුරන්න පස්සේ ඕන දෙයක කුණුහරුප කතා කරන්න කිසියම් ගානක් නැහැ. අම්මා ළඟත් එකයි තාත්තා ළඟ පියා ළඟත් එකයි මව ළඟත් එකයි සහෝදර සහෝදරිය ළඟත් එකයි ඥාති හිතයි සීල ළඟත් එකයි වැදගතා ළඟත් එකයි ගුරුවරයා ළඟත් එකයි කවුරු ළඟත් කමන්නේ අර පදිටක් ගාලා කටට එන ගති ලක්ෂණේ අරගෙන බහලෝ ගති ලක්ෂණේ ওই විදිහට ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයේ වශයෙන් බහලෝ සංකාරයෙන් ওই හිත මිනිහේ කියලා බහලෝ විඥානේවත් බලු විඥානේ පහළ වෙනවා බලු හිතක් පහළ කරගන්න. ඒ හිත බලු නාම රූපම බැස්සා. එතකල දිවනාදී ශරීරයේ බලු වැඩ වලටම ආයතන කරගත්තා. ඊට පස්සේ බලු ස්පර්ශයෙන්ම ලබලා සන්තෝෂ වෙනවා. ඒකම වින්දනය කියලා බලු වේදනාව ලබනවා. ඒ බලු තණ්හීම ආयला බලු තණ්හාවටපත් වෙනවා. හිතන වැදිනා බලු උපාදානට බහි. ඔව් මෙලොවම බලු જાතියෙක් වෙලා ඉඳගෙන බලු සංකාරයන්ගේ කර්ම භවයේ ගොඩනගලා ඉන්නේ. මරණාසන්න මොහොතක් වෙනකොට භවයෙන් පුනර්භවය හටගන්න ඒ කර්ම භවයේ දිදිපත් වෙලා කර්ම කර්මනීති ගති නිවිත වශයෙන් අවශ්‍ය කරන්නා වූ කර්ම ශක්තියම ගොඩනගලා අරමුණ ගෙනත් දෙනවා. ඒ අරමුණ ඊට අනුකූල එකක් ඌ ඒ ගති ලක්ෂණයම අරගෙන උප්පත්ති බලු භවයේ ගොඩනගාගෙන බලු જાතිය උපදී. උපන්නාට පස්සේ ඔබ යද තියෙන්නේ මොකක්ද? ඒ ගති ලක්ෂණය තමයි බලන්න උරුම. ඌට ලැජ්ජ නැහැ. ඌට ඕන තැනක ගිහිල්ලා අර ලැජ්ජ නැති කරපු විදිහටම අද ඒ જાතියෙම ආයි හොරෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සියල්ලන්ට වහ වෙන කොට වෙන විදිහේ උගලකුත් හැදිලා දුචරිතෙන් අර ගිහිල්ලා උන්ගේ ගිය වැඩි ලෝකේම නින්දා විඳින්නට පත් වෙලා ඉන්නේ. දකින් දකින් විනා ගහලා වන්න. ඒ දත්තේ පත් වෙන. ඊට පස්සේ ඔබ ඉතින් සැද ගතිය. ඒ ක්‍රමයට අර මෙරෝදි අර පදයක් තියෙනවා පදයක් කීප එක තමයි ਉਹ හැමදාම ඔබේ කටේ තියෙන්නේ. හු. ඊය තමයි පලං ගන්නෙ. ගුරන්න පටන් ගන්න. ඒ ගති ලක්ෂණේ උට උරුමයි. සද්දේ හැදිලා තියෙන හිතන්න. ඒ විදිහේ තමයි ඔක කෑ ගැහි. මේ තමයි බලු જાතියේ බලු ගතියේ බලු જાතියේ නැහැ. මෙන්න මේ ගතිය සහ උපත දැනගන්න ඕනේ. දැන් මේ ප්‍රශ්න කීපෙට උත්තරත් එක්කලා මේ කාලා දුන්න ප්‍රශ්න වලට. ඔන්න ගතියට අනුව උපත දැනගන්නේ ඔය ප්‍රමේය. සාර ධර්ම විනාශ කළා දාන. හරේ කියා කිව්වේ සත්ව ඝාතන කරන්න එපා. ඒකේ විනාශයක් වෙනවා. සත්ව ඝාතන නොකරනවා නම් ලෝක සත්ත්වෙන් දයාවෙන් කරුණාවෙන් කටයුතු කරමින් යනවා නම් ඒක යහපතයි. ඒක ධර්මයක්. ප්‍රාණ ඝාතයේ සත්ව හිංසාව අධර්මයක්. පොරබැල වංචා අධර්මයක්. ගෙන් විලා යහපත කරලා දෙනවා නම් දෑවි කටයුතු කරනවා ඒ ධර්මයක්. මේ ආදි වශයෙන් දස කුසලයේම අධර්මයක්. දස කුසලයේ පිහිටීම ධර්මයක්. මේ ආදි වශයෙන් කාරණා විග්‍රහ කරලා පෙන්නකොට මේ සාර ධර්මයේ විනාශ කරන හරේ කාදමන. හරේ කාදමන වැඩ පිළිෙන් හරේ කාදමන සංකාරයේ හරක් සංකාරයේ වෙනවා. ඔතන පටන්ගෙන වැඩ කරනකොට සංකාරපත්‍ය විඥානං කියලා හරක් විඥානය පහළ වෙනවා. මිනිහතාව යෝගෙන් කයි මිනිසය. හිත හරක් හිත. ඒ හරක වාගේ හිතිත කරන්නේ. අනේ ගති ලක්ෂණ නැහැ. ඒකේදී ඒ ගති ලක්ෂණම වැහැ ගන්න. ඒ ගති ඔක්කොම ඔය ක්‍රමෙට එකින් එකට හැදිලා ඉදලා අනිත් හරක් જાතිය පහල වෙනවා අර ක්‍රමෙට. මෙලොවම කර්ම භවයෙන් හරක් භවයේ ඉඳලා කර්ම කලමන විදි ගති නිවිත වලින් ඇවිදිලා විපාක මරණාසන්න මොහොතේ ආපුහම ඒක මුල් කරගෙන ඒකේ උපදිනවා අර ගතියේ තනපුරු උප්පත්ති ලැබෙනවා. ඒකට කියනවා පුනල් භවය සහ පුනරු උත්පත්ති. ඒකේ ලැබෙන උප්පත්ති. අන්න ඒ උප්පත්ති ලැබුවාම ගති ලක්ෂණේ මෙහෙදි තිබුණා. රූපියත් එක සම්පූර්ණ කරගෙන ඊළඟ අධ්‍යායයට ගියා. හරක් ගැවකට ගිහින් හරක් පැටිය කියලා උපදිනවා. අන උපදී නැහැ. ඉතින් ඒ ගති ලක්ෂණේ ඒ සාර ධර්ම විනාශ කරන ගති ලක්ෂණේ අපි ළඟ නැත්නම් හරකෙක් වෙන්න හේතුව අපි ළඟ නැහැ කියලා දැනගන්න. එහෙනම් මේ වගේ ගතේ බලු ගති මල් ළඟ නැහැ. එහෙනම් මට බල්ලෙක් වෙන්න හේතුව නැත්නම් බලු ඵලයේ මට හේතුව නැහැ. දබන්න හේතුව නැහැ මතුව. ඒකෙන් නිදහස් කියලා දැනගත්තා. මේ වගේ තිරස්සාන ගති කියා තියෙන. මේ ඔක්කොම කෙනෙක් ඉදිරියේ අවංකව කියා පාන්න පුළුවන් මම මෙහෙම කෙනෙක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඔබ මෙහෙම කෙනෙක්ද කියලා ඇහුවොත් ඇකිලෙන්ද වෙනවා. දෙකට නැමෙන්න වෙනවා. ඔබ හොරෙක් නේද? කවුරුත් ඔව් කියා උද්දාම විලා ඔළුව ඔස්සන්න බැහැ. කවුරුහරි ඇහුවොත්. ඔබ මිනිමරුවෙක් නේද? ඔබ මංකොල්ලකාරයෙක් නේද? ජන සමාජයක් ඉදිරියේ කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම. ලැජ්ජා වෙන්න ඇකිලෙන්න වෙන දේවල්. ඔබ අවිහිංසාවාදියෙක් නේද? සන්තෝෂ වෙන්න දෙයක්. ඒක හතරක් නිසා ඇකිලෙන්න ලැජ්ජා වෙන්න දෙයක් ඒක නේ. ඔබ යහපත් සිය කටයුතු කරන කිසිම හොර මරවංචාවක් නැති උතුම් පුද්ගලයෙක් නේද? එහෙම වචනයක් එහෙම කවුරුවත් අහනවා නම් ඒක ප්‍රහංසාත්මක වචනයක් වෙනවා. ඒකට ඇකිලෙන්න හැංගෙන්න දෙයක් නැහැ. ඔළුව පාත් කරගන්න දෙයක් නැහැ. ඔබ බ්‍රාහ්මචාරී ගුණ ඇති කෙනෙක් නේද? අපි අහලා තියෙන, දැකලා තියෙන එහෙම කෙනෙක් හැටියට චරිතය ගැන කිසි කෙනෙක් වාට බලුද්දක් කතා කරලා නැහැ. ඔළුව කෙලින් කරගෙන ඉන්න පුළුවන් කතාවක් අවංකව හයින්න පුළුවන්. සතුට වෙන්න පුළුවන්. ඔබ නීචයෙක් නේද? ඔබ වනචරයෙක් නේද? බට යකෝ ඔබගේ සහෝදරයා පේන්නේ නැහැ, සහෝදරී පේන්නේ නැහැ. ඔබ මේ જાතියකෙක් නේද? මෙහෙම මෙහෙම වුත් එහෙම කක් වෙයි. වැඩේ වරදින්නේ නැහැ. මම අහුනොත් මාව විවේචනයේ ලක් වෙනවා. දැම්ම තියා කොන්ද හංගගෙන යන්න ඕන එකක් දෙකට නැවිලා 34ට පයින්ලා දුවනවා. තිරච්ඡාන වෙයි. ඔන තිරච්ඡාන වැඩ හොයාගන්න නැහැ. කවදාවත් දුෂ්චරිතයේ ලෝකයා ප්‍රිය කරන්නේ නැහැ, ගෞරව කරන්නේ නැහැ. එන දුෂ්චරිතේ ලෝකයා සත්‍යයන්ගෙන් නිඳා ලබන්න තියෙන කලීතක් වෙනවා. මෙන්න මේ කටයුත්ත මතු වුණා. අන දුස්චර්තිය කියන එක තිරච්ඡාන අතර හැංගිලා යන්න තියෙන ගති ලක්ෂණ උපදෝන සංකාරය. ඔන්න ඔයාලට කියන තිරිසං සංකාර. ගති ලක්ෂණේ තිරිසං වුණාට පස්සේ සංකාර පත්‍ය විඥාන කියන තිරච්ඡාන විඥානය ඇති වෙන්නේ. ඒ විඥානයේ පහළ වුණා නම් ඒ ගතිමය එකේ වහින්නේ නාම රූප ඒවාමයි. තිරිසං ආයතනමයි හටගන්නේ තිරච්ඡාන සලායතන. ඔව් තිරිසං ස්පර්ශය තමයි කැමති. තිරිසං වින්දනයමයි විඳින්නේ ස්පර්ශ වේදනා. ඔව් ඇලිලා ඉන්නේ තිරිසං වැඩවලටමයි. තණ්හා. ඔව් බැඳිලා ඉන්නේ ඒකටමයි තිරිසං උපාදාන. ඔව් මොන වartifactId පත් වෙලා ඉන්නේ තිරිසං බව. ඔන තිරිසං බව හොයාගන්න හැ. තිරිසං බවට පත් වෙලා ඉන්න තිරිසං කර්ම භවයෙන් මරණාසන්න මොහොතේදී උප්පත්ති භවක් ආවොත් භවපත්‍ය ජාති කියලා තිරිසං ජාතියට යන්නේ. එහෙනම් ඒ ගති ලක්ෂණ මල්ලගේ නැත්නම් කීය හැකි? මේ තිරිසන් જાතිය උපද්දවන හේතු මල් ළඟ නැහැ. අවංකව තමා තමා මිනිහි කරලා තමා පිළිවඳ විපර්තන එක ලබලා කියනවා. ඒව මල්ලක නැහැ. එහෙනම් සේකල තිරිසන් යෝනි ඇත්තේමි. බය නැතුව කීය හැකි. සතර පාය උපදින්නේ නැහැ කියලා සෝවාන් පුද්ගලයා දකින්නේ ඔන්න ඔය ක්‍රමෙයිද. තමන්ට හැකියාව තියෙනවා. නමුත් තමන්ගේ යම් කිසි ආකාර කම්මැලිකමට හෝ තියෙන දේ රැකගෙන ලෝභකමට අනිකාගේ කණ්ඩ හෝ අයිතු අසාධාරණ විදිහට නැති වෙරිකම් කියලා අනුන්ට අත හොලා ජීවත් වෙන්න බල. පරහේ අත අනුන්ට අත හොවන ප්‍රේත වෙනවා. විරුක්තිය ඒකයි ප්‍රේත කියන වචනේ. පරහේ අත අනුන්ට අත හොලා ජීවත් වෙනා විදිය. මෙන්න මේ ගති ලක්ෂණේ අරගත්තු. කවදාවත් අවන් යහපත් උද්ගලයක් නා තමන්ට තේදී අනුන්ගේ කඳ වැරදි කරන්නේ ඒක අසාධාරණයක් කියලා දකි. මෙන්න මේ අසාධාරණේ දැකලා මේකෙන් මිදුනොත් ඔන්නතන සුද්ධ කරගන්න. සුද්ධ කරගෙන මොකද කරන්නේ? අනුන්ට අත හොලා ජීවත් වෙන වැරදි වැඩ කරන්න තු වෙනවා. මෙන්න මෙතෙන්ටපත් වුණොත් හේත සංඛාරයෙන් ඔහු මිදෙනවා. එනා සංකාරණා ප්‍රේත විඤ්ඤාණ ප්‍රේත නාම රූප ප්‍රේත සලආයතන ප්‍රේත ස්පර්ශ ප්‍රේත වේදනා සංඥා උපාදාන ප්‍රේත බව ප්‍රේත ජාතිය උපදින හේතු නැහැ. සේකල ප්‍රේත විෂය ඇත්තෙන් ඔබට කියන්න පුළුවන්. සේකල තිරිසන් යෝනි ඇත්තෙන් අනික තමයි අපාගත වෙන්නේ අතමහා නරකයට යන්නේ නිරේත යන්නේ. අනුන්ට ගිනි දීලා හදවත් ගින්නේ පත්තු කරන වැඩ කරනවා. අයියෝ මට විචේදී මගේ දරුවන්ට කරපු දේ මේ විනාශී. අම්මා පපුවේ අත හොයාගෙන දඟලනවා කෑ ගහන. අනේ මේ මිනිස්සේ මාව රවටලා මට කරපු අපරාධයක ඇති. තවත් තරුණ ස්ත්‍රියක් කෑ ගහනවා තමන් දූෂණය කරලා. මගේ ජීවිතේ විනාශ කළා. අයියෝ මට වෙච්ච දෙයක්. මගේ සල්ලි මෙච්චර එකතු කරගෙන තියාගෙන හිටියා. අනේ මුන් කරපු අපරාධය. මහා ශෝක ගින්නකින් හදවත් දැවෙන සැවිලි ජාතිය වගේ වැඩ කරනවා. අනුන්ට ගිනි දෙන වැඩ කියනවා ඌවත්. මෙන්න මේ වගේ අනුන්ට ගිනිපත්තු කරන විදිහ අසාධාරණ කටයුතුකම් කරනවා නම් අන්නේ ආදීනා නිරේතේවත් ගින්නට යන්න හේතු ගිනිසයිද නරකයේ උපදින්න තියෙන හේතු ඔහුලගේ තියෙන සංකාරය නිරේ සංකාරය. ඔව් ඒ සංකාරයේ කටයුතු කළොත් ඔහු නැගින හිත මොකද්ද? අනිකට හෙන ගැහුවත් කමක් නැහැ. ඔහේ දැවිත්තා ඔහේ කෑ ගහපුවා. මග වාසිය හරිනේ. අන්නේ විඥානය ගන්න හැටි අදහා අනේ නිරේ විඥානයක ඇති. ඕකේ බහිණ නාම රූප මොකක්ද? තව එකෙක් ඉන්නවා හිනහවි. ඕකලා තියන ලක්ෂ මෙච්චර හංගගෙන. ඕක අහවල් දාසේ ගෙදර ගියා. පැනලා ගන්නවා ඒක. ආවට පස්සේ අර හැපෙනවා අඬනවා. හොඳ වැඩි. ඕක ඔහේ තරම් අඬපුවා. මගේ වැඩි හරිනේ. ඕක මැරිලා ගියා මට කවක් නෑ. අන්න ගන්නවා අදහස. මෙන්න අනුන්ට මේ වගේ ගිනි දිදී ගන්නා වූ සංඛාර වැඩ පිළිගත් තියෙනවා. මේ නිරේට යන සංඛාර අපාගත වෙන්නේ ඒකයි. නිරේ නැවති මහා පායට යන සංඛාර අඩුව ගිනි දීලා. මෙන්න මේ ගති ලක්ෂණ යම් කෙනෙකුගේ තියෙනම් අර ක්‍රමිට විඥාන නාම රූප සලආයතන ඔක්කොම නිරේ සලආයතන නිරේ ස්පර්ශ නිරේ වින්දනේ වේදනා නිරේ තණ්හා නිරේම කියන උපාදානෙ නිරේට යන බවටපත් වෙලා නිරායික ජාතිකයක හැටියට මෙලෝදී ගතිය පහළලා උපත ලබනවා ඉතින්. මෙන්න අපාය උපදින්න හේතු වෙන හැටි. එනා යම් කිසි කෙනෙකුට අනුන්ට එහෙම ගිනි දෙන බලාපොරොත්තුවක් අහලකවත් නැත්නම් මගේ ජීවිත හේතුව වලත් මම නම් ඔය වගේ දෙයක් කරන්නේ නැහැ කියන මානසිකත්වය නම් තියෙන්නේ. මොළම ලාභයක් තියා කෝටි ගාණක් ලැබෙනවාකට ඔය අපරාධේ මම නම් කරන්නේ නැහැ කියන මානසිකත්වයක් යම් කෙනෙකුට තියෙනවා නම් සේකල නිරය ඇත්තේ යන්න හේතු නැහැ. Tamante හැකියාව සූර බව තියෙනවා. ඒකෙන් වැඩ ගන්න නැතුව අනුන්ට අනුගේ වැඩ ගන්න අනු මරෝ මරෝ වැඩ අරගෙන තමන් භුක්ති විඳ බොහොම සුඛෝභෝගීව ඉන්නවා. මේකත් මහා සාධාරණ. සූර බව තියාගෙන අසූර බව පෙන්ලා කටයුතු කරනවා. අම්මගෙන් වැඩ ගන්නවා තාත්තගෙන් වැඩ ගන්නවා. කාමැලිකවට බුලියාගෙන ඉන්නවා දුව පුතා. මහා අපරාධය. මෙන්න මේ වගේ තියෙන අසුරනිකාය උපදින්න හේතු වෙන සංඛාර. අසූර බව පෙන්වන සංඛාරය. ඕක අසාධාරණයක් කියලා දකිනවා. යදාටි දන්න පුද්ගල. එහෙම දකින්න නම් කවදාත් එහෙම වැඩ කරන්නේ. මහා සාධාරණයක් කරන්න හොඳ නෑ කියලා දැකලා. ඒකේ මිදිලා හිටන් යහපස්සේ කටයුතු කරන පුද්ගලෙක් ඉන්නවා නම් සේක අසුර සංකාර නෑ උහුට. එහෙනම් අසුර විඥානත් මෙලෝදිව නෑ. නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන බව මෙලෝදිව නැත්නම් උහුට මතු භවයක් නැත්නම් ජාතියක් හටගන්න විදියක් නෑ. ඒ ගතිය නෑ. එන ගතිය යනවා උපත වෙන්නේ. එහෙම ගතියක් නැහැ නම් උපතක් හටගන්න බැහැ අසුරනිකාය. ඔන්න යාට කියන්න පුළුවන් සේකල නිර්යාත්යෙන් සේකල ප්‍රේතයෙන් සේකල තිරිසන්නේවණියත්යෙන් සේකල අසුරනිකායත්යෙන් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළු ධර්මයේ දාලා මේ ලෝකේ අසාර ලෝකේ ඔවා කරන්නේ මොකටද කියලා ධර්මයේ අවබෝධය ලැබිලා නම් ඔතන ගියේ. එයාට කියන්න පුළුවන් මං නියතයි සම්බෝධි පරායනයි සෝතාපන්නයි. කැමති නම් කියන්න පුළුවන්. මෙන්න කරුණු තේරුම් අරන් සෝතාපන්නන් දැනගන්න ඇති ප්‍රකාශ කරන හැටි. ඔහොම දකින්න නැතුව විග්‍රහ කරගන්න නැතුව කාටවත් කියන්න බෑ මං සෝතාපන්නයි කියලා තමන් හරියට දකින්න නැතුව. ඔහොම තේරුම් ගත්තා නම් තමා තමා පිළිබඳ විවර්තනය කරලා ওই නිගමනයේ වැස්ස හැකියි. ඉතින් ඒ වගේ තේරුම් අරගන්න ඕනේ. ඒ නිසා අපි කවුරුවත් කිව්වට කාගේවත් කියන කියමනකින් එකපාරක පුද්ගලයේ වයින්දියක් නැතුව තම තමන් මැනගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. තමා තමා තුළමයි ඒ தත්ත්වය හදාගන්න ඕනේ දැනගන්න ඕනේ. ඒතකොට යථාර්ථයේ තේරුම් ගන්න හැකියි.